ഇലങ്ങളുടെ കരു രഞ്ജിത് ഡി സോയ്സ നേതൃത്വമേനി ഉമത്തുമാട്ടെ വിനാടി ദായ
ബോമാത്മ ഇസ്തുതി മൂലാസനെ മന്ത്രിത്വമേനി അത ദവസേ ഇതിരിപത് കരലത്മേ ശ്രീലങ്ക അപനയന സംവർദ്ധന പണത යර්ථයේ මේ ගැසට් නිවේදනයේ මගින් ප්‍රකාශයටපත් කළ තියෙන කරුණු සම්බන්ධව අපිට ගැටලුවක් නැති වුණත් ඒ විෂය බාර රාජ්‍ය ඇමතිවරයා නලින් බණ්ඩාර මහත්මයා විසින් අද මේ ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ විශාල ප්‍රකාශයක් කරා. හැම අංශකින්ම අපනයන ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙනවාය. තේවලින් රබර් වලින් පොල් වලින් හැම එකෙම මෙච්චර 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 වැඩි වෙලා තියෙනවා කියලා ගණන් මිනු සංඛ්‍යා ලේඛන ටිකක් ඉදිරිපත් කරා. හැබැයි කුමන ආකාරයේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරත් අද රටේ අපට දැනෙන විදිහට අපනයන ආර්ථිකය කඩාගෙන වැටලා ආනයන ආර්ථිකයේ ශක්තිමත් වෙච්ච තත්ත්වයක් තමයි රට තුල තිබෙන්නේ. විදේශ ආදායම් ඉතා බරපතල ආකාරයෙන් කඩා වැටලා තිබෙනවා. මෙතෙන්දී ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මම කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ රට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ ආදායම් ප්‍රමාණයක් ගෙන ආ අපනයන භෝග කර්මාන්තය අද ඉතාම බරපතල ආකාරයට පිරිහිමකට ලක් වෙලා තිබෙනවා. අපේ රටට 1505 පෘතුගීසින් ආවෙත් 1692 ලන්දේසින් ආවෙත් 1815 ඉංග්‍රීසින් අපේ රට ඒමෙත් ප්‍රධානම හේතුවක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ කුළුබඩු භෝග සහ මුතුමැණික් ඇත්දල මෙන්න මේ හරහා ආදායම් උපදා ගැනීමේ ආදායමක් සොයාගෙන බලාපොරොත්තු වෙන තමයි අපේ රට මේ අය කඩාගෙන පනලා තියෙන්නේ. ඒ වගේම ලන්දේසින් අපේ රට යටත් කරගත්තට පස්සේ කුරුඳු ගහ කපා දැමීම මරණීය දඬුවම් ලැබීමට හැකි වරදක් බවට ඒ දවස්වල නීති පොත්වල නීති ඇතුළත් කරලා තිබුණා. ලෝක කුරුඳු නිෂ්පාදනයේ 25% තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සපේන අපි වගේම ලෝකයේ ඉතාම ගුණාත්මක තත්වෙන් ඉහළම අපනයන භෝග නිෂ්පාදනයේ පාරාදීසයක් බවට අපේ රට සලකන්නේ. කුරුඳු, ගම්මිරිස්, ගොරකා, සියඹලා, එනසල්, සාදික්කා, වසාවාසි, කරුංකා මෙන්න මේ වගේ ද්‍රව්‍ය. හැබැයි එදා අපරදිග ජාතීන් පවා අපේ රට යටත් කරගෙන ප්‍රධාන හේතුවක් වෙච්ච මෙනේ රට විශාල වශයෙන් ආදායම් මාර්ග උත්පාදනය කරන මේ කර්මාන්ත වල නියලී ඉන්න 120%කට අධික ප්‍රමාණයක් අද ඉතාම සෝචනීය තත්ත්වයට පත් වෙලා තියෙනා වගේම මේ අපනයන භෝග හරහා ජාතික ආර්ථිකයට දක්වපු දායකත්වය ඉතාම ඉමහත්. අපි සිහිපත් කරනවා ලලිත් ඇතුළත් වුණේ අභිතරා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට එදා තිබිච්ච රජයේ කටයුතු කරන කාලේ සුළු අපනයන භෝග නමින් හඳුන්වපු මේ වගාවල් ඊට පස්සේ එතුමාගේ කාලේ තමයි නම් කරන්නේ අපනයන භෝග කියලා. يعني අපනයන ආදායම් ගේන භෝග බවට මේ හඳුන්වලා විශාල දායක විශාල ඇගයීමක් කරා. ඒ වගේම රටේ රැකියා නියුක්ත වෙච්ච පිරිස ආදායම් උපදින පිරිස 120%කට අධික ප්‍රමාණයක් මේ කර්මාන්තයෙන් නියලී සිටීම නිසා ඒ අය රටේ බරක් නොවී රජයේ බරක් නොවී ස්වාධීනව ස්වයන් රැකියා මාර්ග හදාගෙන ජීවත් වුණා. ඒ වගේම පෙර පැවති රජයන් විසින් මේ අපනයන භෝග කර්මාන්තේ වැඩි දියුණු කිරීම සඳහා අපනයන භෝග ගම්මාන හැදුවා. පළදායිතා වර්ධන ගම්මාන නමින් තවත් ටිකක් ආවා. ඒ වගේම මේ සඳහා ගොවියාට ලබා දිය හැකි බොහෝ සහනයන් මේ කර්මාන්තේ නගා සිටීම සඳහා විවිධ අවස්ථා ලබා දුන්නා. මට මතක් වෙනවා පසුගිය අපේ රජයේ තිබෙන කාල සීමාව තුළ මේ අපනයන භෝග පැල වර්ග කෘෂිකර්ම අමාත්‍යාංශ අපනයන භෝග අමාත්‍යාංශය මගින් ගොවියාට නොමිලේ ලබා දුන්නා. ගොවියාට වගා උපදෙස්ටික සහ පොහොර සහන ආධාරයේ ගොවියාට නොමිලේ ලබා දුන්නා. ඒ ලබා දීම තුළ විශාල වශයෙන් අපනයන භෝග කර්මාන්තය මත තමන්ගේ ජීවිකාව ජීවිකාවෘත්තිය රැගෙන යන කරගෙන යන විශාල ගොවීන් පිරිසක් ආර්ථික වශයෙන් ශක්තිමත් ගොවීන් පිරිසක් ඇති වුණා. ඒ වගේම ඒ හරහා යම් යම් කර්මාන්ත ඇති වුණා. රත්නපුර දිස්ත්‍රික්කේ අපේ රක්වාන ආසනයේ තියෙන වතුයායක කුරුඳු කර්මාන්තශාලාවක් ඇති කෙරුවා. ගම්මිරිස් ආශ්‍රිත කර්මාන්ත ඇති වුණා. විශේෂයෙන් මාතලේ වගේ දිස්ත්‍රික්කවල සුළු අපනයන භෝග උද්‍යාන ඇති වෙනවා. ස්පයිස් ගාඩන් ඇති කරා. ලංකාවේ දිස්ත්‍රික්ක 24න් වැඩිපුර ප්‍රමාණයක කුමන හෝ අපනයනභෝගයක් වගා කරන මට්ටමකට පත් වුණා. ඒ තුලින් විශාල ආදායම් මාර්ගයක් හොයාගත්ත ගොවි ජනතාව අද වෙනකොට බරපතල ආකාරයට ඉතාම කනගාටුතාවයට පත් වෙලා තියෙනවා. වගේම අපේ ආණ්ඩු කාලේ එදා නොමිලේ දීපු පළවලට අද 50%ක් සහනාධාර ලබා දෙනවා කියලා මේ තියෙන වර්තමාන ආණ්ඩුව ව්‍යාජයක් මම පාලා. එදා 6.50ට තිබිච්ච කුරුඳු පැලේ රුපියල් 21ක කරලා ඒකට 50%ක් දෙනවා කියලා වාගයක් අය කරනවා. එතන එදා නිකන් දුන්නටත් වඩා වැඩි ගානකට අද පැල අපට දීලා ඒකෙන් කියනවා මේ අය වැඩි මුදලක් සහනයක් දෙනවා කියලා කියන මහ ව්‍යාජයක් මේ කරගෙන යනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වෙනකොට මා සතුව තියෙනවා ලේඛන. වර්තමාන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මැතිතුමාගේ අපි කීප අවස්ථාවක් ඇහුවා මේක. ගම්මිරිස් පිටරටින් ගේනවා නේද? කිසි වෙලාවක පිළිගන්න සූදානම නැහැ. හැබැයි එක්තරා අවස්ථාවක 2018 පෙබරවාරි මාසේ කාලෙකදී ගරු ජනාත්මා විසින්ම ප්‍රකාශ කරන්න යෙදුනා. ගම්මිරිස් ලංකාවට ගෙනේම අපිට වහම නතර ගන්න සිද්ධ වෙනවා කියලා එතුමා විසින් ප්‍රකාශ කරන්න යෙදුනා. ඒ වගේම ඒ වෙලාවෙත් වනේ අපි ගේන්නේ නැහැ කියලා. මේ විෂය භාර ඇමතිවරයා දිගින් දිගට රටත් ගොවි ජනතාවත් හැවැට්ටුවා. අද රටේ ජනතාව අතර සාධාරණ ව්‍යෝජනයක් තියෙනවා. වියට්නාමයේ ඉන්දුනීසියා වැනි රටවල්වලින් මේ කුළුබඩු භෝග ගෙනීමේ ව්‍යාපාරයට මේ ඇමතිවරු සම්බන්ධයි කියන චෝදනාව අද රටේ සාමාන්‍ය ජනතාව විසින් ප්‍රකාශ කරනවා. ඒකේ සාක්ෂි අපිට වලස් මුල්ල මිද්දෙනී වගේ පළාත්වල අද වියට්නාමෙන් ගෙනාපු ගම්මිරිස් ටොන් දහස් ගාණින් ගොඩ කරලා තියාගෙන තියෙනවා. මේවා ගෙනහල්ලා ලංකාවේ නිෂ්පාදනය කර කවලම් කරලා පිටරට යවන කර්මාන්තය කරන මම ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමනි. මලඟ තියෙනවා සංඛ්‍යා ලේඛන. 2016 අවුරුද්දේ ලංකාවට ගෙනහල්ලා තියෙනවා ගම්මිරිස් මෙට්‍රික් ටොන් 498ක් ගෙනහල්ලා තියෙනවා 2016 අවුරුද්දේ රජයේ බලපත්‍ර මත. 2017 අවුරුද්දේ ගෙනහල්ලා තියෙනවා ලංකාවට ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2395ක් ගෙනහල්ලා තියෙනවා. 2018 අවුරුද්දේ ගෙනහල්ලා තියෙනවා 258ක්. එතකොට ගරු මන්ත්‍රීතුමනි, ඒ 2016 2018 2018 යන වසර තුනේ පමණ ගම්මිරිස් මෙට්‍රික් ටොන් 3153ක් විදේශ රටවලින් බලපත්‍ර සහිතව ලංකාවට ගෙනහල්ලා තියෙනවා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 3 කෝටි 15 ලක්ෂයක් පිටරටින් ගෙනහතර බලපත්‍ර සහිතව. පහුගිය දවස්වල ජනමාධ්‍ය හරහා වාර්තා කෙරුණා වියට්නාමයේ වගේ රටවල වලින් ගම්මිරිස් ගෙනහල්ලා මහ මුහුද මැදදී නැවෙන් නැවට පැටවුවා කියලා. ඒ පටවල ගහන ගෝණිවල බහලුම් වල ගහනවා ඔරිජින් ශ්‍රී ලංකා කියලා. ගහලා ආපහු ලංකාවේ ගම්මිරිස් වල පිටරට යවුවා. ඒ කර්මාන්ත වලට පිටරටින් ගම්මිරිස් ප්‍රතිපනනය කිරීමේ ගෙනීමේ කටයුත්තට සම්පූර්ණ රජයේ බලධාරීන් රජයේ වගකීම් මැදිහත් වුණා කියන චෝදනාව අද ගොවීන් බැහැර කරන්නේ නැහැ. ගොවීන් නැතේ මුල් බැහැගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ගම්මිරිස් වල තත්ත්වය. ගරු සභාපතිතුමනි, කුරුඳු කිලෝ එක රුපියල් 2600 ගිය අවුරුද්දේ අපි දුන්නා. අද වෙනකොට කුරුඳු කිලෝ එක රුපියල් 1600 මේ රුපියල් 1000කින් කුරුඳු කිලෝ එකේ මිලාඩු වෙලා තියෙනවා. තේදළු කිලෝ එක රුපියල් 105ට දුන්න පහතරට තේගොවිය හැටියට අපි අද තේදළු කිලෝ එකේ මිල රුපියල් 75ට පත් වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයෙන් රුපියල් 60ට තේදළු මිල අඩු වෙනවායි කියලා යම් යම් වාර්තා අනුව ප්‍රකාශ වෙනවා. ඊළඟට සේර පැංගිරි බෝතලේ රුපියල් 12500ට අපේ ප්‍රදේශවල ගොවි යදුනා. පැංගිරි බෝතලේ රුපියල් 12500යි. අද වෙනකොට පැංගිරි බෝතලේ රුපියල් 1200යි. රුපියල් 500 දීපු ගොරක කිලෝ එක අද රුපියල් 80යි. රුපියල් 500 දීපු කරුණක කිලෝ එක අද රුපියල් 200යි. රුපියල් 750 දීපු පුවක් 100 අද රුපියල් 250යි. එනසල් රුපියල් 4000 දීපු එනසල් කිලෝ එක අද රුපියල් 1000යි. මේ සියල්ලම මේ වර්තමාන ආණ්ඩුව විසින් පිටරටින් අපනයනය කිරීමට ලබා දු බලපත් සහ හොර මගඩි ක්‍රමානුව මේවා ගෙනීම තුළ රටේ සම්පූර්ණ ජනතාවගේ අපනයන භෝග ගොවියාගේ ආර්ථිකය කඩාගෙන හැලද. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, අද මැලේසියාවෙන් රබර් කිරි ගෙන්නවා, රබර් සීට් ගෙන්නන දුංගසු සීට් ගේනවා, කේප් රබර් ගේනවා, මේ අනුව රබර් ඔට්ටමාලුත් ගේනවා. මේ ආණ්ඩුව ජාතික ආර්ථිකයක් විදේශ ආදායම් අපනාන ආර්ථිකයක් ඇති හැකි රටක් 2025 අලුත් රටක් විවිධ බයිලක්ෂණ මේ නායක හඬ වෙන තුන් හතර නැවිලා මේ කවුරු මොනවා කිව්වත් රටලද සියල්ල පිටරටින් ගේනවා ලෝකේ හොඳම තේවගා කරපු රට හැටියට ලෝකේ හොඳම තේ නිෂ්පාදක රට හැටියට අපේ රට ඉතිහාසයේ කිතුලා තිබුණත් අද කෙන්යාවෙන් බාල තේ ගෙනහැල්ලා ශ්‍රී ලංකා තේ කියලා පිටරට යවන්නේ කර්මාන්තෙත් එක්ක තේ කර්මාන්ත කඩාවැහැලා තියෙනවා වැවිලි කර්මාන්ත ඇමතිවරෙක් ඉන්නවා අපනායන භෝග ඇමතිවරෙක් ඉන්නවා ඊට පස්සේ තව මොනවද විදේශ වෙළඳාම් පිළිබඳ ඇමතිවරෙක් රාජ්‍ය ඇමතිවරෙකුත් ඉන්නවා මේ ඔක්කොම ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සියලු සංඛ්‍යාලයකින් ඉදිරිපත් අද උදේත් අපේ හිතවත් නලින් බණ්ඩාරමැතිතුමා ලොකු සංඛ්‍යාලයකට ටිකක් ඉදිරිපත් කෙරුවා හැබැයි ඔබතුමන්ට කියන්න පුළුවන්ද අපනායන භෝග සම්බන්ධව මේ ගොවිඥානතර අත් කරලා තියෙන ඉතාම ඛේදජනක සත්‍යයට මේ ආණ්ඩුව නෙවෙයි නම් ඔබ කියන්නේ මොන ආණ්ඩුවද මේකට ඔබ කියන්න ඕනේ මේ ඇමතිවරු නැත්තම් මොන ආණ්ඩුවද මේක ඔබ කියන්න ඕනේ ගම්මිරිස් වලට කෝපි වලට කරුණ කාලට පුවක් වලට ගොරකල් වලට සියඹල වලට මිලක් දෙන්න බැරි මේ ආණ්ඩුවේ අපනායන ඇමතිවරයා වහම ඉල්ලාසිය යුතුයි ගොවින් නොමරා මරන්න නේද ලක්ෂ 20 කට අධික ගොවි ජනතාව මහමගට බස්සලා තමන්ගේ සාක්කු යටිමඩි පුරව ගන්න මෙවැනි ඇමතිරුණ ආණ්ඩුවක් තවදුරටත් මේ රටට අවශ්‍යද කියන ප්‍රශ්නේ අපි විමසාලිය යුතු වෙනවා ඒ වගේම ඔයාගේ එක නෙවෙයි ඒක නෙවෙයි ඒ නිසා නෑ මං හිතේ අපේ හිතත් නලින් බණ්ඩාර වහත්තයා කියලා එනිසා ගරු මන්ත්‍රීතුමනි ඇත්තට මේක විහිළුවට ගන්න එපා අපි නලින් බණ්ඩාර මැතිතුමා ජීවත් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කේ උනත් අපනායන බෝගොල්ට ගරු ඇමතිතුමා බොහොම සුප්‍රසිද්ධ ආසනයක් ඉඳුනිල අමරසේන මන්ත්‍රීතුමා ජීවත් වෙන දිස්ත්‍රික්කේ තේමත තමුන්නාත් දෙන්නම එක දිස්ත්‍රික්කේ හැබැයි එහෙමනම් මෙන්න මේ සම්බන්ධව ඇයි ඇමති මණ්ඩලයේ අතුර පාර්ලිමේන්තු කණ්ඩායම ඇසුරේ හඬක් නැගලා තමුන්නාසර මොකද මේ සම්බන්ධව යම්සි පියවරක් ගන්න නැත්තේ ගන්න නැති මොකක් නෙවෙයි මේ විෂය බාර වෙන ඇමතිවරුන් සානුකූල බලධාරීන් විසින් හොර තක්කඩි ගංගොලි මේ ගම්මිරිස් කෙනෙනින් හින්දා කවුද මොහමඩ් ඉබ්‍රාහිම්ට බලපත්‍ර දුන්නේ බලපත්‍ර 136ක් තියලා තියෙනවා
ගරු නලින් බණ්ඩාර
ගරු සොයිසමන්තුමා මම දන්නවා ඔබතුමා දිගින් දිගටම ඔය ගම්බිරිස් කාරණේ ගැන කතා කරා හැබැයි ඔබතුමාට මම කියන්න සන්තෝසයි දින 52 කුමන්ත්‍රණයෙන් පස්සේ අපේ අමාත්‍යාංශයට විශේෂයෙන් වාණිජ දෙපාර්තමේන්තුව ඇතුළත් වුණාට පස්සේ අපේ ඇමති මලික් සමරවික්‍රම මැතිතුමා කටයුතු කරා ගම්බිරිස් ප්‍රතිපනනය කිරීම සම්පූර්ණ නතර කරන්න දැන් ඒක කරලා තියෙන්නේ වෙළඳපොළ මිල තීන්දුව කිරීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි ඒක තීන්දුව වෙන්නේ වෙළඳපොළ ඉල්ලීම මත නමුත් ප්‍රතිපනනය කිරීම සම්පූර්ණ නතර කරලා තියෙන ගැසට් පත්‍රයකින්
ගම්මිරිස් මිල තීරණය බොහොම ඉස්සෙල්ලා ඇමතිතුමා ගම්මිරිස් මිල තීරණය කිරීම සඳහා ගොවියා ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අපට ගත හැකි ක්‍රියාමාර්ග විකල්පයක් නැහැ කියලා ආණ්ඩුව මොකටද ආණ්ඩුව දීලා වෙන දෙයක් නෙමෙයි ගම්මිරිස් ගොවියා තේ ගොවියා රබර් ගොවියා කුරුඳු ගොවියා මේ කැලේ තියෙන සියඹල ටික ගේන ගොවියා ආරක්ෂා කරගන්නත් බැරි නම් මොකටද තවත් මේ ආණ්ඩුව එනිසා අපි අපි මතක් කරා තමුන්නාසර කුමන්ත්‍රණකාරී දින 52 ආණ්ඩුව කියලා ඒ කුමන්ත්‍රණය සම්බන්ධව තමුන්නාසර ගත්තේ කියලා මේ කුමන්ත්‍රණ අධිකාරණයට ගෙන උසාවියට එහෙම කරමු දෙයක්වත් නැහැ තාමත් කී කියයි එහෙමනම් මන්ත්‍රීතුර 44ක් තියෙන මිනිස්සේ අගමැති කරපු එක ඒක කුමන්ත්‍රණයක් නෙවෙයිද ඒ කුමන්ත්‍රණය මන්ත්‍රීතුර 44ක් තියෙන කෙනා අගමැති උනේ එහෙනම් කුමන්ත්‍රණකාරී අගමැති වෙන්නේ තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිව ඒත්වත් කුමන්ත්‍රණකාරී ඒ නිසා ව්‍යවස්ථාවට අනුව සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව
සභාව
කරන වැඩිය
අපි කාල අවසන්යි
මට අවිනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි මම ඉල්ලීමක් කරා මෙන්න මේ තත්ත්වය තුල අද මේ ඉදිරිපත් කරපු පනත යටතේ ඉදිරිපත් කරපු මේ ගැසට්ටු යටතේ කුමන ආකාරයේ පාරම්භයවත් ආණ්ඩුව ගොවි ජනතාව කබලෙන් ලිපට දාලා ගොවි ජනතාව ඉවර කළා විනාශ කළා දාලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ අපේ ගරු නලින් බණ්ඩාර මැතිතුමා එතුමාගේ කතාව අවසාන කරනකොට කිව්වා මේ පොහොට්ටුවේයි අරගොල්ලන්ගේ මේගොල්ලගේ සන්දහන හදනවද මොකද එකතු වෙනවද මොකද්ද කින්දමද කියන අපේ එක අපි වලා ගන්නම්. අපි ඉන්නේ විපක්ෂේ. අපේ එක අපි හදානම් අපේ හරි අපේක්ෂා අපි ඉදිරිපත් කරන්නම් අපි කැමැති කැමැති කට්ටිය එකතු වෙන්නම් හැබැයි එකට ඉන්න කට්ටිය පුළුවන් නම් අගමැතිතුමයි නියෝජ්‍ය නායකතුමයි දෙන්න එකට ගෙනහල්ලා විදුරුවල ඇමති කණිත් කට්ටිය කරන එක වේදිකාවට ගන්නක පුළුවන් නම් කිසිම දවසක් කරන්න බෑ අද වෙනකොට එක්සත් ජාතික පක්ෂේ කෑලි කෑලි කැඩලා යන මට්ටමක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් හෙට අනිද්දා වෙනකොට ජනාධිපති ප්‍රකාශනපත් කිරුවා පස්සේ ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය ශෙනේකින් කැඩලා බිඳ විනාශ වෙන හැටි බලා ගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරමින් ගරු සභාපති වෙන වේලාව ලබා දීම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා
තුදී ඊළඟට ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා මුතුමාට විනාඩි 15ක්
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ විවාදය පැවැත්වෙන්නේ මේ සුළු අපනයන භෝග සම්බන්ධවත් විවාදයේදී අද අදහස් ගන්නාවක් ඉදිරිපත් වුණා වගේම මේ විෂයට අදාළ නොවන කරුණු කීපයක් පිළිබඳවත් අද දිගින් දිගටම කරුණු වාර්තා වුණා. ප්‍රධාන වශයෙන් මම කැමති මේ අමාත්‍යාංශයට අදාළ කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න. අපේ රටේ සුළු අපනයන සම්බන්ධව තිබුණු තත්ත්වය, අපනයනය කිරීම සම්බන්ධව තිබුණු තත්ත්වය සුළු අපනයන භෝග විතරක් නෙමෙයි සියලු මාංශවල තිබුණු අපනයන තත්ත්වයන් වර්ධනය කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අපි පාසල් යන අවධියේදී කිව්වා අපේ රටේ ප්‍රධාන ආදායම් ලබන්න තේ, පොල්, රබර්, ගම්මිරිස්, කුරුඳු, කොකෝවා මේ වගේ අපි ලයිස්තුවක් කියාගෙන ගියා. මේවා තමයි අපිට ලැබෙන ආදායම් කියලා. අද ඒවා ක්‍රමානුකූලව අඩුවෙමින් යනවා. වෙනත් අංශ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට මේ ශේෂ්ත්‍රය පිළිබඳව රජයෙනුත් වැඩි මැදිහත් වීමක් දක්වන්නේ නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. අපි 78 77 පස්සේ බලයට පත් වුණු ආණ්ඩුව විවෘත ආර්ථිකය ඇති කරා. ඒ විවෘත ආර්ථිකය හරහා විවිධ අයට අවස්ථාවන් ලබා දුන්න මේ රටට අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් මේ රටට ගේන්න. ඒ හරහා තමයි මේ ගොඩාක් අපේ අපනයන භෝගවලට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න අවස්ථාව සිදු වුණේ. දැන් අපේ ඉදිරියේදීත් තව ගැටලු කීපයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අපේ තේවලට කසල තේ එකතු කිරීම. තේවලට කසල තේ එකතු කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම ඒක කටයුත්ත කරගෙන යනවා. ඒ වගේම ප්‍රතිඅපනයනයට කියලා තේ ලංකාවට ගෙන්නනවා. ගෙන්නලා මේ தත්ත්වය නිසා අපේ තේකොළ වලටත් ඉදිරියේදී තේවලටත් අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපේ කුරුඳු වල මිල රුපියල් 1000ක විතර අඩු වෙනවා. දැන් කුරුඳු වෙනුවට කැෂියෝ කියන වර්ගය ගොඩක් රටවල පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. සමහර වෙලාවට අපේ කුරුඳු නමින්ම ඒම යන බවත් අපිට වාර්තා වෙනවා. ඒ රටවල් වලට ඒ කැෂියෝ යන නිසා තමයි අපේ කුරුඳු මිලට මේ වගේ බලපෑමක් සිද්ධ වෙන්නේ. රාජ්‍ය මේ වෙනුවෙන් අපේ තානාපති කාර්යාල අපේ කුරුඳු ප්‍රචලිත කරන්න ගන්න උත්සාහය පිළිබඳව මම නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව ගොඩාක් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එකක් මේ පොල් වලට. අනිත් ඒවාට අතිරේක මම කියන්න කැමතියි. දැන් පොල් මිල සම්බන්ධව තියෙන ගැටලුව. අපි කාලයක් තුන්වෙනි තැනට අපේ අපනයන තත්ත්වයේ තිබුණේ, දෙවෙනි තැනට අපනයන සිද්ධ වුණේ පොල් ආශ්‍රිත දේවල්. දැන් ඒ තත්ත්වය අපේ වෙළඳපොළ නැති වෙලා අපේ අපනයන සිද්ධ වෙන්නේ නැහැ හරියට. ඒ සඳහා අපිට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් නැහැ. රජයේ නිසි වෙලාවට නිසි විදියට මැදිහත් වෙන්නේ නැහැ. එකමතාව පොල් රටින් ගේන්න තත්ත්වයටපත් වුණා. පොල් නැව් ගානක් ගෙනල්ලා මුහුදේ එන නැව් ටික පොල් ටික දාන්න සිද්ධ වුණා. ආපහු යවන්න සිද්ධ වුණා. මේ රට ගේන්න ඉඩ දෙන්නේ නැති. පසුගිය කාලේ පොල් හිඟයක් ඇති වෙලා ඒ අවස්ථාවෙත් පොල් ආනයනය කරන්න නැත්තම් කර්නල් විදියට පොල් ගේන සැකසු පොල් ගේන්න අවසර ලබා දුන්නා. ඒ වගේම අපනයනය කිරීම නැමැත්තුව ඒ වෙලාවේ. ඩීසී විදියට අපනයනය කරන එක නැමැත්තුවා. හැබැයි දැන් පොල් ලස්සන්න වැඩි වෙලා මිල අඩු වෙනකොට ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න රජයේ මැදිහත් වීමක් තියෙනවද කියන එක පිළිබඳව මම අහන්න කැමතියි. දැන් මේ වගේ සිද්ධියක් ඇති වුණාම තමයි රජයේ ඕන. පොල් ටික කඩා ගන්නවත්, පොල් ගෙඩිය හදා ගන්නවත්, පොල් ඉන්දන එකවත් මිනිස්සු කරගන්නවා. හැබැයි මිනිස්සුන්ට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම රජයේ කොච්චර දුරට මේවා මේ පොල් මිල යම් මට්ටමකට ගේන්න සාධාරණ මිලක් ඒ මිනිස්සුන්ට ලබා දෙන්න රජයේ හරියාකාර මැදිහත් වීමක් තියෙනවද? රජයේ මැදිහත් වෙන්නේ ඒවට නෙමෙයි. පොල් වලට ආදේශ මේ රටට ගෙන්න ඒවට මැදිහත් වෙනවා. දැන් පොල් එන පොල් තෙල් ගෙනාව කාලයක් අපි රටේ පොල් තෙල් රට යවපු කට්ටිය. ඒ වගේම එළවලු තෙල් විවිධ තෙල් වර්ග දැන් රාශියක් ගේන මේ වෙළඳ පොලේ තියෙන තෙල් වල සත්ත්ව තෙල් තියෙන බව අපිට දැනගන්න තියෙනවා. එළවලු තෙල් කියලා ගේන මේවට ඌරු තෙලුත් මිශ්‍ර වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා අපිට තොරතුරු ලැබෙනවා මේ එළවලු තෙල් කියන නමින් ගේන තෙල් වර්ගවල මේවායේ ප්‍රමිතිය හොයන්නේ කවුද කඩවල්වල විවිධ නම් වලින් තෙල් වර්ග විකුණන්න තියෙනවා මේවයි ප්‍රමිතිය හොයන ආයතනවල තියෙන ශක්තිය මොකද්ද මේවයි තත්ත්වය පිළිබඳ ගුණාත්මක භාවය සොයන් එහෙම සොයා බැලීමක් හරියට සිද්ධ වෙනවද පොල් තෙල් කියලා මේවා පොල් තෙල් එක කලවම් කළා මේ තෙල් වර්ග විකුණන බව අපි දන්නෝ එමනම් මොකද්ද කරන්න ඕනේ මේ වෙලාවේ වහාම එළවලු තෙල් වලට තියෙන බද්ද වැඩි කරන්න ඕනේ ඒකට තමයි රජයක් ඕනේ රජයට ආදායමකුත් ගන්න පුළුවන් එතකොට ඒවා යම් පාලනයක් ඇති කරන්න ඕනේ හොඳ ගුණාත්මක ප්‍රමිතියෙන් යුක්ත තෙල් වර්ග තමයි එහෙම ගේනව නම් ගේන්න ඉඩ දෙන්න ඕනේ ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිද්ධ වෙන බව අපිට පේන්නට නැහැ ඒ වගේම තමයි මේ 77න් පස්සේ අපේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව අවධානයක් යොමු කරේ නැහැ එක සම්පූර්ණ කඩාවැටුණා අපි අපිට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කරපු රට 77 පෙර අපිට අවශ්‍ය ආහාර පාන වලින් 90%කට වැඩි ප්‍රමාණයක් අපි අපේ රටේම නිෂ්පාදනය කරගෙන අතිරේක ආහාර ප්‍රමාණයක් පිට රට යවුවා අතිරේක ආහාර ප්‍රමාණයක් පිට රට යවුවා නමුත් මොකද්ද 77න් පස්සේ උනේ ලංකාවේ ගොවිතැන නැත්තම් කෘෂිකර්මාන්තයට වඩා වෙන කර්මාන්ත ශේෂ්ත්‍රය හොඳයි වෙන සේවා ශේෂ්ත්‍රයන් වලට අපි යන්න ඕන කියලා මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය අමතක කරා මේ අය දිරිගැන්වෙන සුළු අපනයන එහෙම නැත්නම් අපනයන තත්ත්වයේ හෝ ලංකාවට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කර ගැනීම පිළිබඳව රාජ්‍ය මැදිහත් වීමක් හරියාකාරව සිදු වුණේ නැහැ ඒක අපි එක ආණ්ඩුවකට නෙමෙයි අපේ ආණ්ඩුවේ ඔක්කොම මේ වගකීම දරන්න ඕන විවෘත ආර්ථික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වලා දුන්නා අපි ඒකට මානුෂික මුහුණුවරක් ගේනවා කියලා අපි ඒක දිගටම අරගෙන ගියා නමුත් මොකද්ද වෙලා තියෙන්නේ අවසානට අපිට අවශ්‍ය ආහාර ටික අපි රටින් ගේන්න වෙලා තියෙනවා අපිට රටින් ගේන්න වෙලා තියෙනවා මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මේ පාර්ලිමේන්තුව කිව්වා අපි අපිට වවාගෙන කන්න පුළුවන් දේවල් ගේ වියදම් ගේන්න කොච්චර මුදලක් වියදම් කරනවද කියලා මම නැවත ඒක වෙලාව ගන්න යන්නේ නැහැ ඒ වියදම් කිරීම පිළිබඳව ඒව පාලනය කරන්නේ නැත්නම් ඒව නතර කරන්න මේ රටේ නිෂ්පාදනය කරන්න කොච්චර උනන්දුවක් දක්වලා තියෙනවද කියන එක පිළිබඳව අපි විමසලා බලන්න අපනයනය කරන්න අපේ රටට අපේ රටේ බොහෝ දේවල් අපනයනය කරන්න අවස්ථාවක් තියෙනවා ඒව ප්‍රචලිත කරන් ඒ ගොවියන් දිරිගන්වන්න එයාට වෙනද පොලක් හොයලා දෙන්න රජයේ කොච්චර උනන්දුවක් දක්වනවද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න මේ රටේ ගොවියට වගා කරන්න කියලා දෙන්න ඕනත් නෑ ඒගොල්ල වගා කරන්න ඒගොල්ලන්ට ඕන හොඳ මිලක් විශ්වාසයක් රජයේ මැදිහත් වීමක් එනිසා තමයි මම මාස ගාණක් තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට හිටියේ මම ඒ කාලය තුල ගොවියට ඒ විශ්වාසය ඇති කරා ලංකා ඉතිහාසයේ වැඩිම වීඑස් යන ගිය කන්නේ ආවා අපි උඳු වලින් සෑම් පෝෂිත වෙන මට්ටමට ආවා අපි උඳු කලාපයක් වවුනියාව ඇතුළු ප්‍රදේශයේ අක්කර 16ක් වවුනියාව 16000ක් වවුනියා විතරක් අපි අලුත් දෙයක් මගා කෙරෙව්වා කුඹුරු අක්කර 28000ක් පුරම් වෙච්ච මගා කෙරෙව්වා බඩේරිඟු මෑත කාලේ ආපු වැඩිම අස්වැන්න අපිට ඒ කන්නේ තුල ගන්න පුළුවන්කම ලැබුණා අපි ගම් ඇතුළේ නැවත වගා කරන්න ගත්තා පළතුරු ටික පළ බෙදා දීලා ප්‍රචලිත කරන්න ගත්තා නමුත් දැන් ඒ වැඩසටහන් කඩාකප්පල් වෙලා තියෙනවා ඒ පිළිබඳව අවධානයක් නැහැ නැවත රටින් ගේන බලාපොරොත්තුෙන් ඒ සියලු කටයුතු කරන බව තමයි අපිට පේන්නේ රාජ්‍ය මැදිහත් වීම ඉතාමත් පහළ මට්ටමකට තමයි ඇවිල්ලා තියෙන කියන එකත් අපි සඳහන් කරන්න ඕන මේවයි ප්‍රතිඵල තමයි අද මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ දැන් මිනිසුන්ට ආදායම් වෙන්නේ නැහැ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ තව අවුරුදු දෙකක් විතර යනකොට මිනිසුන් කන්න නැතුව පාට බහින්න වෙන්නේ මේ යන විදියට ගියොත් මේ යන විදියට ගියොත් අපි ඒ පිළිබඳව හිතලා නැහැ ඒකට මේ සමෘද්ධිය ලක්ෂායකට දීලා වැඩක් වෙන්නේ නැහැ ඒකෙන් පරිමහන්න බෑ ඒකට ලක්ෂ 30000ක් නැත්නම් බිලියන 3ක් මිලියන 3000ක් වියදම් කළ ප්‍රචාරක දැන්වීම් දැම්ම කියලා මිනිස්සුගේ බඩ පිරෙන්නේ නැහැ පත්තරවල පිටු පිරෙව්වා කියලා දේශපාලඥයන්ගේ මූණු වලින් මිනිස්සුගේ බඩ පිරෙන්නේ නැහැ රූපවාහිනියේ ප්‍රචාරක දැන්වීම් දැම්ම කියලා මිනිස්සුගේ බඩ පිරෙන්නේ නැහැ ඒකට වැඩපිළිලක් ඕන මිනිස්සුගේ දුප්පත්කම නැති කරන්න වැඩපිළිලක් ඕන බඩගින්න ඉන්න මිනිස්සුන්ට මාළු කුරෙයියක් දෙන එක නෙමෙයි කරන්න ඕන බිලිපිත්තක් දෙන එක. ඒ කටයුත්ත කරන්නේ නැහැ. මේ මිනිස්සුගේ දුප්පත්කම විකුණගෙන කන්න හදන මේ මිනිස්සුන්ට සමෘද්ධිය දීලා සමෘද්ධිය දුන්නට කමක් නැහැ දෙන්න ඕන කට්ටිය ඉන්න ඒක 15000ක් විතර දුන්නත් කමක් නැහැ නමුත් ඒකෙන් දේශපාලන වාසියක් ගන්න හිතාගෙන නිකම් බෙදෙනවා නම් රටට යහපතක් ඒ වයින් වෙන්නේ නැහැ ඒක ක්‍රමානුකූල පිළිවෙලකට කළ යුතු කාර්යයක් ඒ මිනිස්සුන්ට දෙන්න ඕන වෙන විකල්ප ක්‍රියාමාර්ග තමන්ගේ ඉඩම සම්වර්ධනය කරගන්න අවශ්‍ය ටික මුළු ඉඩමෙම වගා කරගන්න නිෂ්පාදන ක්‍රමවලට ඒගොල්ල සම්බන්ධ කරගන්න ඕන ඒකට ආධාර කරන්න ඕන ඒක රුපියල් 1500ක් 3000ක් නෙමෙයි ලක්ෂයක් ගානේ දීලා හරි එහෙම කරන්න පුළුවන් වුණා නම් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වුණා නම් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එහෙම වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ ඒ නිසායි මම කිව්වේ අවුරුදු දෙකක් යනකොට මිනිස්සුන්ට පාරට බහින්න සිද්ධ වෙන කන්න නැතුව මිනිස්සුන් ජීවත් වෙන විදියක් නැති වෙනවා මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැtei කියන එකත් මම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි ඒ වගේම තමයි ගම්මිරිස්සලට අත්වෙච්ච ඉරණම යම් යම් ආකාරයෙන් පැහැදිලි කරලා දුන්නා මේක මොකද්ද වෙන්නේ 2016 ගේන ගාන වගේ පස් ගුණයක් ගේනවා 2017 වෙනකොට 2018 වෙනකොට ඒක අඩු වෙනවා අඩු වෙන්නේ ගේන්නේ නැතුව නෙමෙයි ඒ කාර්ය සිද්ධ වෙනවා හැබැයි ගණන් හිලව් වලට හුඟක් කැටෙන්නේ නැහැ දැන් ප්‍රතිඅපනයනය කරන්න කියලා මේ වගේ එනවා ගම්මිරිස් ගෙනල්ලා දිනනවා ප්‍රතිඅපනයනය කරන්න ගෙනාපු ගම්මිරිස් කොළඹ මැනින් මාකට් එකෙන් ගන්න පුළුවන් වෙනවා කොහොමද එහෙම වෙන්නේ මේක ඇතුලේ සම්පූර්ණ හොර ජාවාරමක් තියෙන ඒ වගේම ලංකාවේ තමයි හොඳම ගම්මිරිස් තියෙන ලංකාවේ ගම්මිරිස් සැටයක සැර වියට්නාමේ නැත්නම් වෙනත් රටකින් ගෙන ගම්මිරිස් සැට තුනක් විතර ගන්න යොදන්න වෙනවා
කරු මන්දිරතුමනි තව විනාඩි 3ක් තියෙනවා
මට අවශ්‍ය වුණොත් රතනහාමුදුරන්ගේ වෙලාව යම් ප්‍රමාණයක් ගන්න පුළුවන් උන්වහන්සේ සම්බන්ධ වෙන එකක් නැහැ බුදු ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මා සඳහන් කරන්න කැමති මේ ගම්මිරිස් එක ඇටයක් මං කිව්වා ගම්මිරිස් වල තියෙන ගුණ ඇට එක ගුණ රස ගන්න තමයි ඇට තුනක් විතර යොදන්න වෙනවා එක තුනකින් විතර තමයි ඒ ප්‍රමාණය ගන්න වෙනවා ඒක තමයි ලංකාවේ ගම්මිරිස් වල මිලක් තිබුණේ එතන පිටරට යවන්න ඕන ලංකාවේ ගම්මිරිස් යවන ඕන රටින් ගේනල්ල බාල ගම්මිරිස් නෙමෙයි නමුත් මොකද්ද කරන්නේ මේවා ගෙනාවා නිකන් සාමාන්‍ය විදිහට නෙමෙයි මේවා ජාවාරමකින් ගෙනාව ලංකාවට ගේන්නෙම නැතුව ලංකාවේ නමින් ඉන්දියාවට ගම්මිරිස් ගියා වියට්නාමෙන් ඉන්දියාවට ගේනකොට ලොකු බද්දක් තියෙනවා ලංකාව හරහා යනකොට ඒ බද්ද නැහැ නැවේදි මේක මාරුණා මේකට කවුද සම්බන්ධ වුනේ නැවේදි ශ්‍රී ලංකන් කියන සීල් එක ගහලා තමයි යවන්නේ මේක ලංකාවේ දෙයක් විදියට තමයි යවන්නේ එතකොට ලංකාවේ ගොවියට තිබුණු ගම්මිරිස් ගොවියට තිබුණු අවස්ථාව ජාවාරම්කාරයන්ගේ අතර ගියා මේක ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ඒ වගේම මේකට රේගුවේ සම්බන්ධයක් තියෙනවා රාජ්‍ය ඉහළ මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම ඇති කියලා අපි හිතනවා අපිට ඒක තාම සොයා ගන්න බෑ මම දන්න විදියට රාජ් පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරනවා මොනතරම් ඛේදවාචකයක්ද ලංකාවේ නමින් වියට්නාම් ගම්මිරිස් ලංකාවේ ඒ බදුසහනේ ලබාගෙන වෙනත් රටකට යවනවන මේ ජාවරම් හොයාගන්න තාම බැරි වෙලා තියෙනවා ඒ පිළිබඳවයි අපි අවධානය යොමු කරන්න වෙන්නේ ඒ වගේම මේ සල්ලි මොනවට දී දෙන්නේ මේ ජාවාරම් කරන සල්ලි මේ ගන්න සල්ලි ත්‍රස්තවාදයටත් යොදවපු බව අපි දන්නවා සහරාන්ගේ කල්ලිය මේ සල්ලි යොදාගෙන තියෙන මේ අය පස්සේ පැත්තේ මේවයි පිටුපස්සේ ඒ අයත් ඉන්න බව අපිට සාතික වෙමින් තියෙනවා ඒ නිසා රජයේ මීට වැඩිය මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන රජය ගේන දේවල් මේ රටට ගේනකොට රේගුව හරහා ගේන ඒක හරහා ලොකු වංචාවක් සිද්ධ වෙනවා දැන් මේ කන්නේ උඳු වලින් සෑම් පෝෂිත වෙලා තියෙන දැන් උඳු ගේන්න අවශ්‍ය නැහැ මම දන්න විදිහට රුපියල් 200කට වැඩි ටැක්ස් එකක් දාලා තියෙනවා ඒක නවත්තන්න නමුත් උඳු ගේනවා ගේන්නේ පරිප්පු වල බද්දට පරිප්පු ගේනකොට රුපියල් 8යි බද්ද හැබැයි අපි දන්න විදිහට අතයට රුපියල් 50ක ගාණක් දීලා මේක ගේනවා ආණ්ඩුවටත් නැහැ ගොවියට එකෙන් ප්‍රති ගොවියටත් මහ විනාශයක් ඇති වෙන්නේ මේවා මේ රට හදන්න නම් ආයතන තුනක් මම හැමදාම කියන වගේ සුද්ධ කරගන්න වෙනවා එකක් තමයි රේගුව ඊළඟට සුරාබදු ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට කළමනාකරණය කරොත් බදු ගහලා මිනිස්සුන්ගේ බොටු මිරිකන්න ඕනේ නැහැ මේකෙන් පුළුවන් මේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට විශාල සල්ලි ප්‍රමාණයක් සොයාගන්න නමුත් ඒක සොයා ගන්න රජයට යම් වැඩපිළිවෙළක් තියෙනවද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කළ යුතු වෙන්නේ. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරේ කතා කර කර දිගින් දිගටම ප්‍රහාරයක් එල්ල කරා මේ අපේ නීති රීති සම්බන්ධවයි මුස්ලිම් අයට තියෙන අයිතිවාසිකම් පිළිබඳවයි මම ඒ ගැන යමක් කියලා මගේ කතා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපි ජාතිවාදී නෑ. ජාතිවාදීත්වය මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ රටට එක දෙයක් ඕන. ඒ තමයි එක නීති පද්ධතියක්. මේ රටට එක නීතියක් ඕන. එක රටකට එක නීතියක් නැත්නම් ඒ රට දියුණු කරන්න ලේසි වෙන්නේ නැහැ. ගැටුම් නැති කරගන්න ලේසි වෙන්නේ නැහැ. අපේ රටේ එක නීති පද්ධතියක් ඕන. ඒකට විරුද්ධ වෙන්න කවුරු හරි දේශපාලඥයෝ කතා කරනවා නම් ඒකෙන් නැවත නැවත ගැටීමක් මිසක් සහයෝගිතාවයක් ඇති වෙන්නේ නැtei කියන එක මම විශ්වාස කරනවා. මේ මිනිස්සුන්ට නෙමෙයි දේශපාලඥයන්ට ඕන වෙලා තියෙන්නේ මේ වෙන වෙනම නීති හදාගන්න. මේ ජනතාව වෙනුවෙන් කතා කරනවා කියලා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එක එක තැන්වල අදහස් දක්වන්නේ මේ ගේන නීති රීති ටික හදන එකට එක රට එක නීතියක් හදන වැඩපිළිවෙලට විරෝධතාවය පළ කරන්නේ මුස්ලිම් මිනිස්සුවත් දෙමළ මිනිස්සුවත් නෙමෙයි මේ දේශපාලඥයෝ. මේගොල්ලන් කල්ලිවාදය ජාතිවාදය විකුණගෙන කන්න පුළුවන් කණ්ඩායම දේශපාලඥයෝ බවට පත් වෙලා තියෙනවා. එනිසා අපි විරුද්ධ පක්ෂයේ ඉඳගෙනත් අපි සම්පූර්ණ සහයෝගය දීලා අපි සම්පූර්ණ මැදිහත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විදිහට අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. මේ වන විට සකස් කරගෙන යනවා මේ රට තුල එක නීතියක් හදන්න. උඩ රට නීතියවත්, තේසවලාමේ නීතියවත්, නැත්නම් වකුඩ් නීතිය, එහෙම නැත්නම් මුස්ලිම් නීතිය කියලාවත් වෙන් කරගන්න අවශ්‍ය නැහැ. රටේ එකම නීතියක් තියෙන්න ඕනේ. එතකොට එකම ජන කොටස් විදිහට යන්න. කසාද බඳිනව නම් එකම වයස. අධ්‍යාපනයේ එකම ක්‍රමවේදයක්. මේව තමයි. අපි කිසිම ආගම් මැදහිමක් හෝ එහෙම වෙනස් කරන්න අපිට උවමනාවක් නැහැ. මේ රටේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. ඒ පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි අපි මේ වැඩපිළිවෙළ හදන එකට බාධා කරන්නේ නැතුව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළට විතරක් සහයෝගය ලබා දීලා අපි කටයුතු කරමු කියන යෝජනාව ඉදිරිපත් කරමින් මාණ්‍යවරයා ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු ගෞරව වඩිවේල් සුරේස් අවர்கள் உங்களுக்கு 12 நிமிடங்கள்.
நன்றியா. சபை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற கௌரவ உறுப்பினர் அவர்களே, அபிவிருத்தி பயமுறைகள் மற்றும் சர்வதேச வர்த்தகம் சம்பந்தப்பட்ட இந்த பிரேரணை முன்வைத்தலின் சந்தர்ப்பத்திலே மலைய மக்களுடைய பிரதிநிதி என்ற வகையிலே கலந்து கொள்ள ஒரு சில நிமிடங்களை என்னுடைய பேச்சுக்கு இடமதுக்கியமைக்கு உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். விசேஷமாக ஏற்றுமதி என்று கூறும்போது இந்த நாட்டிலே பலதரப்பட்ட விடயங்கள் உள்ளடக்கியிருந்தாலும் கூட மலையகத்தை சார்ந்து வேண்ட வகையிலே எங்களுக்கு தேயிலை ஏற்றுமதி சம்பந்தமாகத்தான் விசேடமாக எங்களுடைய ஞாபகத்துக்கு எங்களுடைய சிந்தனைக்கு வருகின்றது. நாம் அனைவருக்கும் அனைவரும் தெரியும், பலமுறை இந்த உயிரை சபையில் நாங்கள் தெரிவித்திருக்கின்றோம். இந்த நாட்டினுடைய விலாசத்தை பெற்றுக் கொடுத்த மலையக மக்கள் சிரோன்டி என்கின்ற விலாசத்தையும் அதேபோன்று இந்த நாட்டினுடைய பொருளாதாரத்திற்கு பாரிய அளவு பங்களிப்பு வழங்கிய மலைய மக்களை பற்றி ஞாபகப்படுத்தாமல் ஏற்றுமை சம்பந்தமாக இந்த சபையிலே பேசுவது அவள் நல்லதாக அமையாது என நினைக்கின்றேன். ஆகவே இந்த விசேடமாக அரசியல் மற்றும் ஏனைய கலாச்சாரங்கள், இனவாத பிரச்சனைகள், இன்னொரு பல விடயங்கள் இந்த நாட்டிலே நடைபெற்றுக் கொண்டிருக்கின்ற சந்தர்ப்பத்திலே எதிர்வரும் 2020 இந்த நாடு இந்த நாட்டுடைய மக்கள் பல சரித்திர முக்கியத்துவம் வாய்ந்த தேர்தலுக்கு முகம் கொடுக்க எதிர்பார்த்துக் கொண்டிருக்கின்ற சூழ்நிலையிலே மிகவும் காரசாரமாகவும் விவாதமாகவும் பல துறைகளிலே பல நிரல்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. கௌரவ தலைமை தாங்கி நடத்திக் கொண்டிருக்கின்ற உறுப்பினர் அவர்களே, மலைய மக்களுடைய எதிர்பார்ப்பு, அந்த மக்களுடைய உட்கடைப்பு வசதிகள் சம்பந்தமாக இந்த அரசாங்கம், இந்த அரசாங்கத்தினுடைய பங்களிப்பு, என்றுமில்லாதவாறு இந்த அரசாங்கம் ஒதுக்கியிருக்கின்ற நிதி, அதனுடைய அபிவிருத்தி சம்பந்தமாக நாங்கள் இந்த அரசாங்கத்துக்கு நன்றி கூற கடன்பட்டிருக்கோம். அதோடு அதை யாரும் இல்லை என்று கூறிவிட முடியாது, எந்த சந்தேகம் கிடையாது. ஒரு பாரிய அபிவிருத்தி, பாரிய அங்கீகாரம், பாரிய சுதந்திரம், பாரிய உரிமை எமக்கு கிடைத்திருக்கின்றது இந்த ஐக்கிய தேசிய கட்சியுடைய இந்த காலகட்டத்தில். இவையெல்லாம் இருக்கும்போது எதிர்வரும் காலங்களிலே இந்த சர்வதேச மாற்றத்திற்கு ஏற்றவாறு, இந்த நாட்டினுடைய மாற்றத்திற்கு ஏற்றவாறு மலைய மக்களுடைய வாழ்விலும் அவருடைய கல்வியிலே ஏற்படக்கூடிய மறுமலர்ச்சி சம்பந்தமாக ஒரு மாற்றத்தை ஏற்படுவதற்கு இன்றைக்கு மலையக சமூகம் தயாராகிக் கொண்டிருக்கின்றது. ஆகவே இந்த நவீன யுகத்திற்கேற்ற வகையிலே மலையக சமூகத்தினுடைய மாற்றமும் ஏற்படக்கூடிய சூழல் இருக்கின்றது. பெருந்தோட்ட தொழிலாளர்கள் என்று மட்டுப்படுத்தப்பட்டிருந்த இந்த மலையக சமூகம் இன்று பல துறைகளிலும் இன்று வெற்றி கண்டு கொண்டிருக்கின்றது. ஆகவே அந்த இன்று பாடசாலையினுடைய பெருமைகளை பார்த்தாலும் கூட நாங்கள் விசேடமாக மலையகத்தை சார்ந்த பல மாணவர்கள் இன்று பல்கலைக்கழக அனுமதி, அதேபோன்று வைத்தியத்துறைக்கும் கூட நேற்று முன்தினம் மதுரை மாவட்டத்திலே லூனுகலை பிரதேசத்திலே லூனுகலை ராமகிருஷ்ணா பாடசாலையிலிருந்து ஒரு மாணவி தேர்ந்தெடுக்கப்பட்டிருக்கிறதெல்லாம் மலையக பிரதம என்ற வகையில் நாங்கள் பெருமை கொள்கின்றோம். இன்று மலையகத்திற்கு தனியான பல்கலைக்கழகம், மலையகத்தினுடைய விலாச மாற்றம், மலைய மக்களுடைய விலாச மாற்றம் என்று கூறுவது தனி வீட்டில் மட்டும் தங்கியிருப்பது அல்ல, தனி வீடு அமைப்பது சம்பந்தமாக இந்திய அரசாங்கத்தினுடைய உதவியும் எங்கள் அரசாங்கத்தினுடைய முழுமையான பங்கும் மிகவும் மகிழ்ச்சிகரமாக வரவேற்கத்தக்கதாக இருந்தாலும் கூட அந்த விலாச மாற்றத்தின் போது இன்று அவர்களுடைய காணி உரிமை, வீட்டு உரிமை கட்டம் கட்டமாக நிறைவேறிக்கொண்டிருக்கின்ற சூழ்நிலை. அன்றைய காலகட்டத்திலே வெள்ளையர்கள் எமக்கு மலையக மக்களுக்கு ஒரு விலாசம் கொடுத்திருந்தார்கள். அவர்களுடைய தோட்டத்திலே மேற்பிரிவுக்குரிய தேயிலை தோட்டத்தை கண்காணிப்பதற்கு இருக்கின்ற எங்களுடைய மக்களுடைய குடியிருப்புகள் மேற்பிரிவு என்றும், நடுவில் இருக்கிற தோட்டத்திலே நடுவில் இருக்கிற தேயிலை தோட்டங்களை காப்பாற்றுவதற்கு நடுப்பிரிவு எனவும் அல்லது மத்திய பிரிவு என்றும், பணியே இருக்கின்ற கீழ்பிரிவு கீழில் உள்ள தேயிலை தோட்டங்களை காப்பாற்றுவதற்கு கீழ்பிரிவு என்றும், அப்பர் டிவிஷன், லோவர் டிவிஷன், மிடில் டிவிஷன் என்றுதான் எங்களுக்கு விலாசம் இருந்தது. தேயிலை தொழிற்சாலையிலே வேலை செய்பவர்களுக்கு தொழிற்சாலை பிரிவு, அதேபோன்று தோட்ட அதிகாரிகளுடைய அவருடைய பங்களாக்கள் வேலை செய்யும் தொழிலாளர் இருக்கின்ற பிரிவு பங்களா டிவிஷன் என்று இதுதான் எங்கள் கொடுத்த விலாசம். ஆகவே அந்த விலாசத்தை எல்லாம் மாற்றி அமைத்து அவர்கள் சரியா அங்கீகாரத்தையும் கொடுத்து இன்று இந்த நவீன யுகத்திற்கு மலையக மக்களை தயார்படுத்திக் கொண்டிருக்கின்ற சூழ்நிலை, சில சவால்களுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலையும் எமக்கு இருக்கின்றது. இன்றைக்கு இந்த கம்பெனி வேலை திட்டத்தின் மூலமாக பல கோடி நிதிகளை நாங்கள் மலையக பெருந்தோட்டங்களுக்கு பிரதேச செயலங்கள் சென்று கொண்டிருக்கும் போது அங்கு இன்னொரு அண்ணன் காரணங்களினால் அரச அதிகாரிகள் சிலரினால் திட்டமிட்டு சில அபிவிருத்தி வேலை திட்டங்கள் அங்கு ஆமை வேகத்தில் சென்று கொண்டிருப்பதையும் இங்கு கூறி வைக்காமல் இருக்க முடியாது. ஆகவே இதுக்குத்தான் நான் எப்போதுமே கூறுவேன், இந்த ஆண்டவன் வரம் கொடுத்தாலும் பூசாரி வரம் கொடுக்காத வகையில் விடயங்கள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. பெருந்தோட்டங்கள் இருக்கின்ற கட்டுப்பாடுகள், பெருந்தோட்ட ராஜாங்க அமைச்சர் என்ற வகையிலே மிகவும் பொறுப்பாக இந்த உயரிய சபையிலே கூறி வைக்க விரும்புகின்றேன். பெருந்தோட்டங்களுக்கு நாங்கள் இந்த 22 தோட்ட கம்பெனிகளுக்கு கம்பெனி இந்த தோட்டங்களை குத்தகை கொடுத்திருக்கின்ற அதே சூழ்நிலை, அதனுடைய மேற்பார்வை குழு PMM டிவிஷன், பிளான்டேஷன் மேனேஜ்மெண்ட் மானிட்டரிங் டிவிஷன் என்கின்ற அந்த மேற்பார்வை குழு இன்று நேரடியாக என்னுடைய கட்டுப்பாட்டுக்குள் இருக்கின்றது. இன்றைக்கு விசேட சில பிரிவுகளை நான் உருவாக்கியிருக்கின்றேன். இதனுடைய பெருமைகள் வருவதற்கு சில காலங்கள் எடுக்கலாம். இன்றைக்கு பெருந்தோட்ட கைத்தொழில் அமைச்சிலே அந்த மேற்பார்வை குழுவிலே இன்றைக்கு அமைச்சரவை அங்கீகாரத்தோடு பெருந்தோட்ட சார்ந்த படித்த இளைஞர் யுவதிகளாத்தையும் அழைத்துக் கொண்டு அவர்களுக்கு சில முக்கிய பதவிகளையும் அங்கு கொடுத்து இதன் மேற்பார்வை குழுக்குரிய அதிகாரி பதவிகள் வழங்கக்கூடிய ஏற்பாடுகளும் எனக்கு அமைச்சர் அங்கீகாரம் கொடுத்திருக்கின்றது. அதற்கு அப்பால் அங்கிட்டு எங்களுடைய மக்களுக்கு விழிப்புணர்வு செய்து கொள்வதற்கு விழிப்புணர்வு சம்பந்தப்பட்ட விடயங்களுக்கும் அமைச்சர் அங்கீகாரம் கொடுத்திருக்கின்றது. ஆனால் இந்த குறுகிய காலகட்டத்தில் பெருந்தோட்ட கைத்தொழில் ராஜாங்க அமைச்சர் வெறுமனே 5 மாதம் தான். இந்த 5 மாத காலகட்டத்திலே சமூக அக்கறையோடு சமூக வேலை திட்டங்களை நாங்கள் செயல்பட்டுக் கொண்டிருக்கும் போது இன்று நாங்கள் அங்கீகாரங்கள் எல்லாம் அமைச்சரை பெற்று செயற்படுத்தி இதனை நடைமுறைப்படுத்தும் போது சில கால அவகாசங்கள் தேவைப்பட்டிருக்கதையும் இங்கு கூறி வைக்காமல் இருக்க முடியாது. அபிவிருத்திக்குரிய நிதிகளாக இருக்கலாம், ஏனைய நடைமுறைகளை சாத்தியப்படக்கூடிய சில விடயங்களை இங்கு நாங்கள் செயற்படுத்தும் போது சில பின்னடைவுகள், சில அதிகாரிகளுடைய செயற்பாடு சில பின்னடைவுகள் காணப்படக்கூடியதாக இருக்கின்றது. அதே மாதிரி தோட்ட கம்பெனி செயற்பாடுகள், என்னுடைய பல வருட காலமாக அவர்கள் பழக்கி வைத்திருந்த முறை வேறு. ஆனால் வடிவேல் சுரேஷ் பெருந்தோட்ட கைத்தொழில் ராஜாங்க அமைச்சராக பிறகு அதனுடைய மாற்றத்தை நான் ஏற்படுத்தி இருக்கின்றேன். இன்று பெருந்தோட்ட தொழிலாளருக்கு கம்பெனிகள் வழக்கு போட முடியாது. முன்னது எந்த விடயங்கள் எடுத்தாலும் தோட்ட தொழிலாளருக்கு வழக்கு பதிவு செய்யப்படும். ஆனால் இன்றைக்கு முழுமையாக அதனை கட்டுப்பாட்டு கீழ் நான் கொண்டு வந்திருக்கின்றேன். தோட்ட தொழிலாளருக்கு எதிராக தோட்ட நிர்வாகம் வழக்கு போட வேண்டும் என்றால் அது பெருந்தோட்ட கைத்தொழில் ராஜாங்க அமைச்சின் கீழ் அவர் அனுசரணையோடு பேச்சுவார்த்தை நடத்தி நியாயமான விடயங்களை தவிர தனிப்பட்ட தோட்ட தொழிலாளருக்கு அங்கு வழக்கு தாக்கல் செய்ய முடியாது என்பதையும் அங்கு செய்வித்து, அதேபோன்று ஏற்கனவே போட்டிருந்த வழக்குகளையும் 2000க்கு அதிகமான வழக்குகளையும் வாபஸ் பெற செய்து வைத்திருக்கின்றேன். ஆகவே இன்றைக்கு மலையகம் எங்களுடைய பூர்வீகம். பெருந்தோட்ட மக்களுக்கு 7% காணிதான் அவர்களுக்குரிய அந்த காணி உறுதிப்பத்தம் வழங்கப்படும் என்றால் அந்த 7% காணி வீடுக்கு மட்டும்தான். ஆனால் அவர் ஏற்கனவே வாழ்ந்த அந்த வீடுகளுக்கு, வீட்டிற்கு இருக்கிற பின்தோட்டமும் சரி முன்தோட்டமும் சரி, எங்களுடைய தாத்தனார் காலகட்டத்தில் இருந்து பாவித்து வந்த அவர்கள் மரக்கறி செய்யும் காணிகளோ அல்லது விவசாயம் செய்யும் காணிகளோ அல்லது கால்நடை வளர்ப்புக்காக புல் வளர்ப்புக்காக ஒதுக்கப்பட்டிருந்த காணிகளே நாங்கள் மீளளிப்பதற்கு தயார் இல்லை என்பதை நான் பெருந்தோட்ட கம்பெனிகளுக்கு தெளிவாக தெரிவித்திருக்கின்றேன். 7% காணி அது உறுதிப்பட்ட வீட்டுக்கு மட்டும்தான். காலம் காலமாக
3 நிமிடங்கள் இருக்கிறது.
காலம் காலமாக எமது மக்கள் அனுபவித்து வந்த எந்த ஒரு காணி துண்டுகளையும் மீளழிப்பதற்கு எந்த காரணம் கொண்டும் நாங்கள் அதுக்கு தயாராக இல்லை என்பதையும் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். ஆகவே சில நேரங்களில் தோட்டங்களை வேலை செய்வதற்கு மாத்திரம்தான் கூடமைப்பு திட்டங்கள், அது அவர்களுக்கு மட்டும்தான் என்று சில கம்பெனிகள் தெரிந்ததாலும் கூட, ஆனால் மலையகத்தில் 5 பரம்பரையாக வாழ்ந்து கொண்டிருக்கின்ற இளைஞர் யுவதிகள் அங்கு ஆசிரியர் பதவிகள் இருக்கின்ற ஆசிரியர் கிராமங்கள் அமைக்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது. இன்றைக்கு அரசாங்க உத்தியோகஸ்தராக இருக்கின்றார்கள். ஆகவே எங்களுடைய பூர்வீகம் அந்த மலையகம் என்ற வகையிலே அவர்களுக்குரிய விசேடமாக ஒன்று கூறிக்கொள்ள விரும்புகின்றேன். தோட்ட சேவையாளர்களுக்கு, தோட்ட உத்தியோகஸ்தர்களுக்கும் கூட இன்று 10% காணி என்ற அமைச்சர் அங்கீகாரம் கிடைக்கப்பட்டிருக்கின்றது. அதையும் கூட நாங்கள் நடைமுறைப்படுத்த இருக்கின்றோம். பெருந்தோட்ட சேவை செய்கின்ற காரியாலயங்களிலே, தொழிற்சாலைகளிலே அல்லது தேயிலை சேவை செய்கின்ற தோட்ட சேவையாளர்களுக்கும் காணி வழங்கக்கூடிய ஏற்பாடுகளை நாங்கள் செய்திருக்கின்றோம். தொடர்ந்து எங்கள் மக்களுடைய அந்த மீண்டும் கூறுகின்றேன், 7% காணிக்கு மட்டும் வீட்டுக்கு மட்டும்தான், ஏனைய காணி நாங்கள் பரம்பரையாக பாவிச்சு காணிய இக்காரணம் கொண்டு எந்த தோட்ட தொழிலாளியும் மீண்டும் அதை தோட்டத்துக்கு கையளிக்க வேண்டிய தேவை ஏற்படாது என்பதை இந்த உயரிய சபையில வைத்து நான் கூறிக்கொள்ள விரும்புகிறேன். ஆகவே எங்களுடைய மலையக இளைஞருடைய பாதுகாப்பு, அவருடைய சுதந்திரமான வாழ்வாதாரம், அதே போன்று மலையகத்தினுடைய கல்வியிலே ஒரு பாரிய ஒரு மறுமலர்ச்சி, ஒரு புரட்சி ஏற்படக்கூடிய அத்திவாரங்களையும் நாங்கள் இட்டுக் கொண்டிருக்கோம். அந்த அடிப்படையில் தான் லங்கம் பாசல உதவ பாசல என்ற அடிப்படையிலே அருகிலுள்ள பாடசாலை நல்ல பாடசாலை என்ற வேலைத்திட்டத்தின் கீழ் இன்னைக்கு பல கோடி ரூபாய் நிதியிலே இன்னைக்கு பாடசாலைகள் கட்டப்பட்டு அதற்குரிய வளங்கள் வழங்கப்பட்டு ஏனைய நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றது. ஆனால் இவையெல்லாம் செய்து கொண்டிருக்கும் போது, நாங்கள் பல வகையான வேலைத்திட்டங்கள் எல்லாம் செய்து கொண்டிருக்கும் போது, இந்த 13வது அரசியல் சட்டத்திட்டத்தின் மீன் மாகாண சபையும் அதே போன்று அரசாங்கமும் சேர்ந்து செயற்படும் வேலை திட்டங்களிலே சிலருடைய அரசியல் வங்குரோத்து செயற்பாடுகளுக்காக இன்றைக்கு திறப்புலாக்களுக்கும் ஏனைய விடயங்களுக்கும் போட்டி போட்டுக்கொண்டு வேலை செய்து இந்த அம்மி மிதிச்சு அறந்ததை பார்த்து 10 மாதம் சுமந்து புள்ள பெற்ற பேர் வைக்கிறதுக்கு வேற அரசியல் வந்துருவாங்க. இவ்வாறு நடவடிக்கைகள் நடக்குது. ஆனா ஒவ்வொரு வேலை திட்டங்களையும் ஆரம்பம் எங்க இருக்குன்னு சொன்னா, இந்த மலையகரத்தை மலையக மக்கள் மலை எங்களுடைய தொப்புள் கொடி உறவுகளால் உருவாக்கப்பட்ட, எங்களால் அறிமுகப்படுத்தப்பட்ட விடயங்கள் நடைமுறையிலே சாத்தியப்படக்கூடிய சில சூழ்நிலைகளிலே பல மாறுபட்ட தவறான பிரச்சாரங்கள் நடைபெற்றுக் கொண்டிருப்பதையும் இந்த சந்தர்ப்பத்திலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். எனவே இந்த வாய்ப்புக்கு நன்றி தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
இலங்கட்ட கரு விஜித வேறுகொட மந்திரத்துமா மொத்தமாட்ட வினாடி தாய
ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ උපාය මාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරලා තියෙන අපනයන සංවර්ධන පනතේ නියෝග පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව. බොහෝ වෙලාවට අපි දන්නවා ආණ්ඩුව කතා කරන්නේ මේ රට නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරනවා කියලා. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් බවට මේ රට පත් කරලා තියෙන්නේ යැපුම් ආර්ථිකයක් බවට මේ රට පත් කරලා තියෙනවා. එක පැත්තකින් කියනවා මේ රට අපේනාන ආර්ථිකයක් බවට පත් කරනවා කියලා. හැබැයි පත් කරලා තියෙන්නේ ආනයන භාණ්ඩ මත යැපෙන ආනයන භාණ්ඩ පරිභෝජනය කරන රටක් බවට මේක පත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා කර්මාන්ත සංවර්ධනය කරන රටක් බවට පත් කළා කිව්වට තිබුණ කර්මාන්තත් අඩපණ කරන ප්‍රතිපත්ති ගේන ආණ්ඩුවක් බවට පත් කළා. එනිසා සමස්ත ආර්ථිකයම අක්‍රිය කරන සමස්ත ආර්ථිකයම නන්නත්තාර කරපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුව අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අපි දැක්කා නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරනවා මේ කර්මාන්ත අංශයේ වර්ධනය, ඒ වගේම අපනයන ආදායම වැඩිවීම, අපනයන ආදායම වැඩිවීම තුළ මේ රටේ ආර්ථික ව්‍යුහයේ තියෙන වෙනස්කම් පිළිබඳව එතුමා කතා කළා. හැබැයි ඕනම කෙනෙකුට පේනවා මේ රටේ අපනයන ආදායමට වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. සමස්තයක් විදිහට බැලුවම අපනයන ආදායම රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් වෙනකොට ආනයන වියදම් වෙලා තියෙනවා ඩොලර් බිලියන 22ක්. එතකොට අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. මේ රටට අත්‍යවශ්‍ය කරන ආනයන භාණ්ඩ ගෙන්වන්න. ඉතින් කොහොමද අපනයන ප්‍රවර්ධනයක් ගැන කතා කරන්නේ? සමහර වෙලාවට මේ මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන මේ අනපනත්, ඒ වගේම අපනයන සංවර්ධන පනත්වල නියෝග ගැන බැලුවම් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ පළතුරු වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, කාර්මික නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ පිටරටින් ගෙන්නනවා. ඒවට බදු සහන දෙනවා. එතකොට පිටරට නිෂ්පාදනය කරන භාණ්ඩ මේ රටේ වෙළඳපොලේ පිරලා ඉතිරලා ගියාට පස්සේ ඒවා අඩු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන්. එතකොට මේ රටේ නිෂ්පාදන කර්මාන්ත, මේ රටේ ලදරු කර්මාන්ත සියල්ල බිඳවැටෙනවා. අනිත් පැත්තෙන් අපනයන විමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නනකොට ඒවට අවශ්‍ය බදු ප්‍රමාණය වැඩි කරනවා, බදු සංශෝධනය කරනවා. ඒ හරහා මේ රටේ කර්මාන්ත අංශය දුර්වල වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? විදේශ වශයෙන් උපයන වත්කම් ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා මේ රටේ ආර්ථිකය අඩපණවන කරන කාර්යයන් තමයි මේ ආණ්ඩුව කරන්නේ. අපි දන්නවා සුලෝපනයන භෝග, සම්ප්‍රදායික අපනයන භෝග කඩාවැටීම ගැන අපිට දැන් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. තේ රබර් පොල් වලට අද ආර්ථික ව්‍යුහයේ තියෙන තැන අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක් විදියට ඒ සම්ප්‍රදායික අපනයන භෝග වලට තේ පොල් රබර් වලට දක්වන අවධානය අඩු කළා තියෙනවා. ඒ නිසා ඒ භාණ්ඩවල අලෙවි කර ගැනීමට බැරි වෙලා තියෙනවා. සාධාරණ මිලකට අඩු ගාණෙන් නිෂ්පාදනය සඳහා යන වියදමවත් උපයෝග ගන්න බැරි වෙලා තියෙනවා අද ඒ අපනයන භාණ්ඩවල. හැබැයි අපි විශ්වාස කරා වාණිජ භෝග අපනයනේ නැත්තම් සුළු අපනයන භෝග අපනයනය කිරීමෙන් නැත්තම් සුළු අපනයන භෝග මෙරටේ නිෂ්පාදකයන්ට නිෂ්පාදනයකට සාධාරණ මිලක් ලැබේ කියලා. විශේෂයෙන් මතක් කරන්නට ඕන සුළු අපනයන භෝග අතර කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, තල, කොකෝවා, කෝපි, පුවක්, බුලත්, කජු වගේ ඒ සුළු අපනයන භෝගවලට අද වෙළඳපොලේ වටිනකමක් නැහැ. අද වෙළඳපොලේ මිලක් නැහැ. අද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශයක් නිර්මාණය කරලා තියෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉන්නවා. හැබැයි මේ වගේ නිලධාරීන්වත් අමාත්‍යවරුවත් රජේවත් මේ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. මේ රට විදේශ විනිමය උපයන්න පුළුවන් විදේශ විනිමය උල්පත් තමයි මේ විනාශ කරලා දාන්න හදන්නේ. අපි විශේෂයෙන් කතා කරන්නට ඕන ගම්මිරිස් වගාව ගත්තම අද ගම්මිරිස් වගාව මිනිස්සු ඈත් වෙනවා. ගම්මිරිස් වගා කරන ගොවියයින් ඉවත් වෙලා තියෙනවා, අධෛර්යමත් වෙලා තියෙනවා. ගම්මිරිස් වලට මිලක් ලැබෙනවද නැහැ. වියලි ගම්මිරිස් කිලෝවක 1500ට මීට කලින් අලෙවි කරා නම් අද 500කටත් අලෙවි කරගන්න බැරි වෙනවා. සමහර වෙලාවට වෙළඳපොළට මේවා අලෙවි කරගන්න ගිහිල්ලා ගෙනියන ගොවියෝ ඒ ගම්මිරිස් ටික ආපහු අරගෙන ගෙදර ගිහිනවා. අමු ගම්මිරිස් කිලෝක 500ට විකුණන්න පුළුවන්කම තිබුණා කලින්. හැබැයි දැන් 140ටවත් ගන්නෙ නැහැ. අඩුම තරමේ මේ ගම්මිරිස් නෙලන්ඩ නැත්තම් අස්වැන්න නෙලන්ඩ යන වියදමවත් පියව ගන්න බැරි වෙනවා ගොවියා. එතකොට ගොවියා කොහොමද මේක නඩත්තු කරන්නේ, මේකට පොහොර දාන්නේ? ඒ නිසා ගම්මිරිස් වගාවෙන් ගොවිය ඈත් වෙනවා. ඒ තුළ මොකද වෙන්නේ? අපනයන කර්මාන්ත නැත්තම් මේ සුළු අපනයන භෝග, වාණිජ අපනයන භෝග අපනයන කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. අද මේක සුළු පිරිසක් අතරට ගිහිල්ලා මේක අතරමැදියෝ විසින් ගසාගෙන තත්ත්වයක් පත්වලා තියෙනවා. හැබැයි ආණ්ඩුවෙන් මේකට මැදිහත් වෙන්නේ නැහැ. ආණ්ඩුවක් තියෙන්නේ කර්මාන්ත සංවර්ධනය කරන්න, අපනයන භෝග වර්ධනය සඳහා ඒ අවශ්‍ය බාධක තියෙනවා නම් ඉවත් කරලා ඒකට මැදිහත් වෙන්න ඕනේ. හැබැයි ඒකට එහෙම මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා ගම්මිරිස් වගාව විතරක් නෙමෙයි, අද කුරුඳු වගාවට මොකද වෙලා තියෙන්නේ? කුරුඳු වගාවටත් ඒ විපතම අත් වෙලා තියෙනවා. ඒ නිසා කුරුඳු වගා කරන ගොවියා වෙන්න පුළුවන්, ගොරක වගා කරන ගොවියා වෙන්න පුළුවන්. මේ සියලුම සුළු අපනයන භෝග වගා කරන ගොවියෝ මේකෙන් ඈත්ත. ඈත්තලා ඒ නිෂ්පාදන කර්මාන්තය අධෛර්යමත් වෙනකොට අපිට සම්ප්‍රදායික නොවන සුළු අපනයන භෝගවලින් විදේශවලින් ලැබෙන තියෙන මුදල් අපිට අහිමි වෙනවා. අද ජාත්‍යන්තර වශයෙන් ගම්මිරිස් වලට තිබුණු තැන අද ඒක අහිමි වෙලා තියෙනවා. ප්‍රතිඅපනයනේ මුවාවෙන් අද අමාත්‍යවරුණු මේ හොරජාවාරම් වලට සම්බන්ධ වෙලා මේ රටේ නම කැත කළා තියෙනවා, මේ රටේ කීර්ති නාමය සවුත්තු කළා තියෙනවා, මේ රටේ ඒ අපනයන භෝග වල තිබුණු ඉල්ලුම ඒ විශේෂත්වය නැති වෙලා තියෙනවා. අද ගම්මිරිස් දිහා බැලුවම අද මේ අපේ රටේ ගම්මිරිස් වල තියෙන වටිනාකම වචන වලට පරිවර්තනය කරන්න බෑ. ඖෂධ වලට පිළිකා නැසන ඖෂධීය ගුණය තියෙනවා. ඒ වගේම සරගතිය, සුවඳ ගතිය, මේකේ ගුණාත්මක තත්ත්වය බොහොම ඉහළයි. ඒ නිසා තමයි ලෝකේ රටවල් වල විශාල ඉල්ලුමක් තියෙන්නේ. හැබැයි අර කසල එහෙම නැත්නම් මේ අඩු ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත ගම්මිරිස් ගෙනල්ලා කවලම් කරලා ප්‍රතිඅපනයනය කරාම මේ වගේ තියෙන කීර්ති නාමය අඩු වෙනවා විතරක් නෙමෙයි ඉල්ලුම අඩු වෙනවා ගොවිය වල පල්ලට. ඉතින් මේක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ඒ විතරක් නෙමෙයි සියලුම සුළු අපනයන භෝගේ වගේම අනිත් පැත්තෙන් මේ රටට විදේශ විනිමය උපයන කර්මාන්ත කරුවන්ට වෙලා තියෙන තත්ත්වේ විශේෂයෙන් මතක් කරන්නට ඕන. මොකද කර්මාන්ත වල නිරත වෙලා ඉන්න කර්මාන්ත කරුවන්ට මේ කර්මාන්ත දිගටම කරගෙන යන්න ආණුවෙන් සානුබල සපයනවා අඩුයි. ඉස්සර 128ක ආදායම් බද්දක් අය කරනකොට 118යි කර්මාන්ත කරුවන්ගෙන් ආදායම් බද්ද විදියට අය කරේ. හැබැයි මේ වෙනකොට ඒ සහනය කර්මාන්ත කරුවන්ගෙන් අපනයන කර්මාන්ත කරුවන්ගෙන් ඉවත් වෙලා තියෙනවා. මේ නිසා අපනයන කර්මාන්ත කරුවෝ ඒ අපනයනේ සඳහා කාර්මික නිෂ්පාදන වලට යොමු වෙන ප්‍රවණතාවය
මණ්ඩරතුමනි තව විනාඩි 3ක් තියෙනවා.
ඉතින් ඒ නිසා ඉතින් ආණ්ඩුව මේ ගැන සොයන්න බලන්නේ. අනිත් පැත්තෙන් මොකද කරලා තියෙන්නේ? කර්මා අපනයන කර්මාන්ත කරුවන්ට ඒ අයට බැංකු වලින් ණයක් ලබා ගැනීමේදී 2014ට කලින් 107ක පොලියට තමයි ලබලා දුන්නේ. මෙහෙම තමයි ආණ්ඩුවක් කරන්නට ඕනේ. හැබැයි මේ වෙනකොට 2018 අවුරුද්දේ ඉඳලා මේ ආණ්ඩුව උත්සාහ කරනවා අර 107 පොලිය 114 දක්වා වැඩි කරන්න. දැන් කර්මාන්ත කරුවන්ට ලක්ෂ 100ක ණයක් ගන්න ඕන නම් ඒ අයට 114ක පොලියට තමයි ගන්න වෙන්නේ. ඉතින් ලක්ෂ 100ක් ගත්තොත් ලක්ෂ 14ක් පොලිය ගෙවන්න. ඉතින් ඒ වෙනකොට සේවක නඩත්තු, ඒ වගේම කර්මාන්ත නවීකරණය කරන්න අවශ්‍ය දේවල්, අමුද්‍රව්‍ය, මේ සියල්ල යොදවලා අපනයන සඳහා කර්මාන්ත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී මේ කර්මාන්ත කරුවන්ට සහනයක් ලැබෙන්න නැති වෙනකොට මේ කර්මාන්තවල නිෂ්පාදනය අඩු වෙනවා. කර්මාන්ත කරුවා විශේෂයෙන්ම අධෛර්යතාවයට පත් වෙනවා. අනෙක් පැත්තෙන් වැඩ් බද්ද 111 ඉඳලා 115 දක්වා වැඩි කරා. ඒතකොට කර්මාන්ත කරුවා ඒකෙනුත් අසරතාවයට පත් වෙනවා. මොකද ඒ අය නිෂ්පාදනය කරන භාණ්ඩවලටත් 115ක් මේ වැඩ් බද්ද අය කරා. ඒතකොට කර්මාන්ත කරුවා කරන්න ඕනේ මේ නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරලා ඒ වගේ ලැබෙන ආදායමෙන් ඒක විතන් කරන පාරිභෝගිකයන්ට ඒසියට 15 දේශීය ආදායම් දෙපතු දෙපාර්තමේන්තුවට ගෙවන්න දෙනවා. හැබැයි මේ මාසයේ ගෙවන්න ඕන බද්ද ලබන මාසේ 15 වෙනිදා වෙනකොට මේ වැඩ් බද්ද ඒ ගිණුමකට දාන්න ඕනි. හැබැයි පැය ගාණක් පරක් වුණත් 10%ක දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා කර්මාන්ත කරුවා ධෛර්යයටපත් වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ අරමුණක් තියෙනවා නම් කර්මාන්ත සංවර්ධනය කරන්න, අපනයන භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරලා විදේශ විනිමය උපයන්න, වැඩිපුර විදේශ විනිමය උපයන්න අදහසක් තියෙනවා නම් ඉතින් මේ සානුබල දෙන්න ඕනේ. කර්මාන්ත කරුවන් අධෛර්යමත් කරන, සුළු අපනයන භෝග නිෂ්පාදකයන් අධෛර්යමත් කරන, රටේ කෘෂි නිෂ්පාදනය කරන ගොවීන් අධෛර්යමත් කරන ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව එළබෙනවා කියන්නේ ආණ්ඩුව හරියට පිළිගන්න හදනවා වගේ වැඩක් ජනතාවට. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට තමන්ගේ හැකියාව අනුව නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් වලට විශේෂයෙන් ඒවට උපදෙස් දෙන එක, ඒ වගේම ඒවට සානුබල සපයන එක, සහ නිෂ්පාදන සහනාධාර දෙන එක ඒ ආණ්ඩුවක් වශයෙන් කරන කළ යුතු වගකීමක්. හැබැයි ඒක පැහැර හැරලා දැන් යන්නේ වෙන ගමන. ඒ නිසා මේ ආණ්ඩුවට ගමනක් නැහැ කියන කාරණය අපි මතක් කරමු. නිසා අද මේ ඉදිරිපත් කරපු මේ නියෝග තුන ක්‍රියාත්මක කිරීමේදී අපි විශ්වාස කරනවා මේ රටේ අපනයන ආදායම වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම විදේශ විනිමය ප්‍රමාණවත් තරම් උපය ගන්න නොහැකියාවක් තියෙනවා. ඒ නිසා එකාතකින් ආර්ථිකය නන්නත්තර කරනවා, අනිත් පැත්තෙන් මෙරටේ අපනයන කරුවන් අපනයන නිෂ්පාදකයන් නන්නත්තර කරනවා, අනිත් පැත්තෙන් මෙරටේ කර්මාන්ත කරුවන් නන්නත්තර කරනවා, සම්පූර්ණ මුළු රටම නන්නත්තර කරලා මේ ආර්ථිකය හතර ගාතෙන් ඇද වැටෙන විදිහට මේ ආර්ථිකය
සම්පූර්ණ
කරපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුවට ගමනක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මේ ආණ්ඩුව ගෙදර යන්න. මම හිතනවා ඒ ජනාධිපති වර්ණයේදී මේ ආණ්ඩුවට මදි නොකියන්නේ මේ රටේ ජනතාව සලකයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු සරත් අමුණුගම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6යි.
සභාපතිතුමනි, මධ්‍යම පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මගේ විශේෂ උනන්දුවක් තියෙනවා. අපේ සුළු අපනයන භෝග ගැන කටයුතු කරන්න. විශේෂයෙන්ම කරාඹු, සාදික්කා, කෝපි, කොකෝ වැනි නිෂ්පාදන උගාක් දුරට තියෙන්නේ අපේ මධ්‍යම පළාත්වල. එක කාලෙක තිබුණා, විශේෂයෙන්ම පසුගිය රජයේ කාලේ මම කියන්න ඕනේ, ඉතා හොඳ මිලක් ලැබුණා මේ භාණ්ඩවලට. ලෝක වෙළඳපොළට අපිට යන්න පුළුවන් වුණා. ඒ සුළු ගොවියන්ට සැලකිය යුතු ආදායමක් ලැබුණා. ඒ තුලින් ගම්බද පිබිදීමක් ඇති වුණා. වැඩි වැඩියෙන් මේ කරාඹු, සාදික්කා වවන්න පටන් ගත්තා. රබර් කර්මාන්තේ නම් එච්චර මැද රට දියුණුනේ නැහැ. නමුත් මොණරාගල පැත්තේ නව ඒ වගේ නව මේ පැලකිරීම් ඉදිකිරීම් සිද්ධ වුණා. නමුත් අද විවිධ හේතුන් නිසා ඒ ගොවියන් විශාල බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. දැන් මේ ප්‍රශ්නය අපි සුළුකට තකන්න හොඳ නැහැ. මොකද ඒ සුළු අපනයන භෝග වල තියෙන අර්බුදය අපේ ආර්ථිකයේ තියෙන පළල් අර්බුදයේ එක් කොටසක්. දැන් පසුගිය සති දෙකකට විතර ඉස්සෙල්ලා හවර්ඩ් නිකලස් කියන ඉතාම හොඳ අර්ථශාස්ත්‍රඥයෙක්, ඉස්සර ලංකාවේ හිටපු අර්ථශාස්ත්‍රඥයෙක්, අපේ අපනයන ක්ෂේත්‍රය ගැන ඉතාම වැදගත් දේශනයක් කරා. එතුමා මොකද්ද කියන්නේ? ඒ වගේම අපේ මහ බැංකුව මොකද කියන්නේ? අපේ ආර්ථිකයේ ඒ වටිනාකමෙන් කෘෂි ආර්ථිකයේ තියෙන ඒ කරන ඒගොල්ලෝ දෙන ප්‍රමාණය පරිත්‍යාගය අඩුයි. දවසින් දවස වර්ෂයෙන් වර්ෂය කෘෂිකර්ම ක්ෂේත්‍රයට හිමි වෙලා තියෙන ඉපැයීමේ හැකියාව අනුපාතිකව, මම කියන්නේ සමහරට ඒ ක්ෂේත්‍රය තුළ වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් ආර්ථිකයේ අනුපාතය යටතේ වර්ෂයෙන් වර්ෂය ඒක අඩු වෙනවා. එතකොට මොකද්ද මේකෙන් අපිට ගන්න පුළුවන් පාඩම? පළවෙනි දේ තමයි කොහොමද අපි මේ තියෙන මේ සුළු අපනයන භෝග රැකගන්නේ? ඒකට අපි තේත් එක්කාසු කරොත් අපි දන්නවා අද ලොකු අර්බුදයක් තියෙනවා. මොකද අර ඉස්සර විදියට සුළු ප්‍රමාණයක් තමයි අපේ රටේ නිෂ්පාදනය කරන්නේ ලෝක අවශ්‍යතාවයෙන්. එතකොට අද ලෝක ආර්ථික සහ වෙළඳ කටයුතු අනුව ඒ වාගේ සුළු ප්‍රමාණයක් වෙළඳන් කිරීමේ දුෂ්කරතා තියෙනවා. මොකද මේ ගෝලීයකරණය තුළ, වාණිජකරණය තුළ මේ භාණ්ඩවල එක්තරා පරිමාණයක් තියෙන්න ඕනේ. එක්තරා ස්කේල් එකක් තියෙන්න ඕනේ ඒවා වෙළඳ පොළට ඇතුල් වෙන්න නම්. දැන් අපි ගමු තේ. කොරම පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තමයි තේ. දැන් තේ ලෝකයේ අද ලොකු විවාදයක් තියෙනවා. එක කොටසක් කියනවා ලංකාවේ හොඳ වටිනා තේ තියෙනවා, හොඳ නමක් තියෙනවා, සිංහල ලකුණෙන් යන තේ, ඒවා විතරක් අපි පිට කරන්න ඕනේ කියලා. තව කට්ටියක් කියනවා අපි ඩුබායි වල වගේ, ඒ වගේම මැලේසියාව වල වගේ, සිංගප්පූරුවේ වගේ පිටරටවල ලාභ තේ ගෙනල්ලා මිශ්‍ර කරලා ඒක වෙළඳ පොළට දාන්න ඕනේ කියලා. මොකද අර සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා නම් ඒකට ඉහළ මිලක් ගන්න ඕනේ. ඒ මිල අද ලෝකේ දෙන්න කැමතිද කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් තේ වාගේ දෙයක් ඉස්සර බීපු කට්ටිය විතරක් නෙමෙයි, වෙනත් විශාල ජනසංඛ්‍යාවක් ඒවා බොන්න පටන් ගන්නවා. එතකොට මිල ප්‍රශ්නේ එනවා. එතකොට දැන් මේවා යටි ප්‍රශ්නේ තමයි මේ අපනයන භෝගවල තත්ත්වය හොඳයි, නම හොඳයි, මිනිසු ගන්න කැමති. නමුත් ඒ වැ මිල අද ජාත්‍යන්ත්‍රව සල්කලා බලනකොට අපේ මිල වැඩි. අපේ රබර් වල මිල වැඩි, අපේ තේ වල මිල වැඩි, අපේ අපනයන භෝග වල මිල වැඩි. ඉතින් එතකොට වෙන්නේ ඒ අපේ නිෂ්පාදන සහ අපනයන ඉලක්ක වලට යන්න ගරු සභාපතිතුමා වෙන තැන් වල ලාභයට ගෙනල්ලා මිශ්‍ර කරලා විකුණන්න ඕන. ඉතින් ඒ තීන්දුව තාම රජය ගන්නෙ නැහැ. මේ දෙකෙන් මොකද්ද කරන්නේ? එක්කෝ අපි ඉහළම මට්ටමේ වෙළඳ පොළකට ගිහිලා සීමිත ආදායමක් ගන්නවද? එහෙම නැත්නම් අපේ නම පාවිච්චි කරලා අර පිටරටින් අපනයන කරන ලාභ බඩුත් එක මිශ්‍ර කරලා විකුණනවද කියන ප්‍රශ්නයට තාම පිළිතුරක් දීලා නැහැ. අන්න ඒක ගැන අපි අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ ප්‍රශ්න තියෙද්දී අද අපේ රටේ තරා විදිහක මන් දන්නවා අපේ ෆොන්සේකා මගේ හිතවත් මන්ත්‍රීතුමාත් මේක නිතර කියලා මේ අවිනිශ්චිත විනයක් නැති තත්ත්වයක් තුළ කසලතේ වෙන වෙන රටවල කියලා බාල බඩු මේවා මිශ්‍ර කරලා එළියට දානවා. දැන් මේක සැලකිය යුතු විදිහට මිශ්‍ර කරලා හොඳ නමකින් විකුණන ඒවා නෙමෙයි. මේවා හොර වැඩ ගොඩක් යනවා. ඉතින් ඒවා බොහොම අවශ්‍යයි. ඒවා කවුරු හරි හොයලා බලලා මේවට විරුද්ධව කටයුතු කරලා විශේෂයෙන් මේ කසලතේ හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ කසලතේ ව්‍යාපාරයයි හුඟක් දුරට මේ ත්‍රස්තවාදයයි මේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධයි. මේ මුදල් කොහෙද යන්නේ කියලා මිනිස්සු හොයලා නැහැ. දැන් බලන්න මාවනැල්ල, ගම්පොළ, උඩුනුවර මේ ත්‍රස්තවාදී කොටස් තිබුණ හුඟක් තැන්වල තමයි මේ කසලතේ ව්‍යාපාරයත් යන්නේ. දේශපාලනයොත් වාල්ලන්නේත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. මට කියන්න පුළුවන් අපේ උඩරට පළාත්වල සමහර ප්‍රසිද්ධ දේශපාලනඥයොත් මේ කසලතේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එහෙමනම් අපි දැඩි ලෙස ඒවා ගැන කටයුතු කරන්න ඕනේ. ඒතකොට අවසාන ප්‍රශ්නේ අපේ ආර්ථිකයේ අපේ අපදායන ක්ෂේත්‍රයේ හැමදාම මේ කෘෂිකර්මය කියලා කරන්න බෑ. අලුත් නිෂ්පාදන වලට යන්න ඕනේ. විශේෂයෙන් අර නිකලස් මහත්මයාගේ කතාවේ පැහැදිලි කරන දේ තමයි නව තාක්ෂණික ලෝකය, ඒ කම්පියුටර් ලෝකය, ඒ නිෂ්පාදන ලෝකය තුලින් තමයි අපේ අපනයනය වැඩි කරන්න පුළුවන්. විශේෂයෙන් මැලේසියාව, සිංගප්පූරුව, ආසියාන් රටවල් වල ඒ සම්ප්‍රදායික භෝගයන්, සම්ප්‍රදායික වගාවන් යම්කිසි විදිහකින් දියුණු කරන ගමන්ම ඒ මත රැඳෙන්නේ නැතුව ඊට වඩා නව අපනයන ක්‍රම, නව කාර්මික නිෂ්පාදන ක්‍රම, නව ලෝකයකට ගිහිල්ලා තමයි අපේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව හැමදාම අපි මේ කෘෂිකර්මය මතම අපේ අපනයන ආදායම බලාපොරොත්තු වුණොත් ඒක මගේ හිතේ අපිට හරියන දෙයක් නෙමෙයි. එහෙනම් මම අවසාන වශයෙන් කියන්නේ මේ අපේ අපනයන කෘෂි භෝග වල තියෙන දූෂණ බොහෝ දුරට අපි දැති ගන්න කටයුතු ඔබතුමා හොඳට දන්නවා. යාපනයේ පැත්ත බලන්න, මේ සැරේ අඹ මේ රටේ කොච්චර අඹ නිෂ්පාදනය වුණාද, කොච්චර අපති ගියාද? අද ඉන්දියාවේ ලොකු ප්‍රශ්නයක්. මොකද වාර්තාගත අඹ නිෂ්පාදනයක් තියෙනවා, මේවා විකුණන්න ක්‍රමයක් හදලා නැහැ. අඹ, බෙලි, දොඩම්, දියුල් මේ ආදිවාසීන් විශේෂයෙන්ම මේ පළතුරු අංශය ගැන කිසිම උනන්දුවක් දක්වලා නැහැ. අඹ ගෙඩියවත් හරියට ගන්න බෑ, පැපොල් ගෙඩියවත් හරියට වෙළඳන් කරන්න බෑ, වට්ටක්කා ගෙඩියවත් හරියට වෙළඳන් කරගන්න බෑ. එහෙමනම් කොහොමද අපි ගොවියට මේ විදිහට අපි සහයක දෙනවා කියලා කිව්වට ඒවා ක්‍රියාත්මක කරන්නේ? ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තව ලොකු ප්‍රශ්නයක් තමයි මේ සත්තුන්ගෙන් නොයෙක් සත්තු අද නිෂ්පාදනය කෙරෙහි බලපානවා. විශේෂයෙන් වඳුරන්, රිලවුන්, ඉත්තෑවන් අද කවුරුත් මේවා දිහා බලලා විසඳුමක් දෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේක ඒ භෝගයේ පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, අපේ ආර්ථික සැලැස්ම මොකද්ද, මේ රටේ විනය මොකද්ද, මේ නීති රීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන දේවල්ට සම්බන්ධයි කියලා කියමින් මේක ගැන නැවත වරක් අපි කල්පනා කරලා විමර්ශනය කරන්න ඕන බව කියමින් මගේ වචන ස්වල්පය අවසන්. ස්තුතියි.